ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sbs.com.au/සිංහල වෙපඩවයට.
ඔස්ට්‍රේලියාව ඇතුළු ලෝකයේ හැම රටකම පාහේ තාමත් ප්‍රධානම මාතෘකාව බවට පත්වෙලා තිබින්නේ මේ COVID-19 වෛරසය සම්බන්ධයෙන් සහ විශේෂම මේ දැනවල විවිධාකාරයේ වෙනත් ප්‍රභේද මතුවීම නිසා මේ තත්ත්වය යම් යම් රටවල බරපතල තත්ත්වයක් බවට පත්වෙලා තිබෙනවා. ඒ අතරතුරේදී අපිට වාර්තාවක් ලැබුණා මේ COVID-19 වෛරසය වැළඳීමෙන් පසු ඒ ගතවන පශ්චාත් කාලය තුළ වැළඳෙන තවත් නව ස්නායු රෝගයක් පිළිබඳව මේ ස්නායු රෝගය පිළිබඳව වෛද්‍ය විද්‍යානුකූලව සොයාගෙන තිබෙන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර වාසය කරන ශ්‍රී ලාංකිකයෙක්. ඉතින් ඔහු අපේ SBS සිංහල ගුවන්විදුලියත් එක්ක බොහොම ළඟින් කටයුතු කරන චරිතයක්. අපි හිතුවා ඒ නිසාම මේ රෝගය පිළිබඳව ඔබව දැනුවත් කරන්නට, විශේෂයෙන්ම මේ රෝගය මොකක්ද, මෙහි තිබෙන රෝග ලක්ෂණ සහ මෙහි සංකූලතා මොනවද, ප්‍රතිකාර ක්‍රම දැනට හඳුනාගෙන තිබෙනවද, මේ කියන කාරණා පිළිබඳව අපි විස්තර දැනගන්නට අපි සම්බන්ධ කරගන්නවා මේ මොහොතේදී ඔස්ට්‍රේලියාවේ මෙල්බන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වගේම ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය තිස්ස විජේරත්න මහතා. ආයුබෝවන් කියලා පිළිගන්නවා වෛද්‍යතුමනි අපේ වැඩසටහනට ඔබතුමාව ආපහු.
ආයුබෝවන් මදුර.
හොඳයි වෛද්‍යතුමනි, අපි මුලින්ම මේ සාකච්ඡාවට ප්‍රවේශයක් විදිහට කතා බහ කරමු. දැන් මේ COVID-19 වෛරසය වැළඳීමෙන් පස්සේ මේ ගතවන ඒ පශ්චාත් කාලය තුළ වැළඳෙන නව ස්නායු රෝගයක් පිළිබඳව ඔබ තුමා මේ වෛද්‍ය විද්‍යානුකූලව සොයාගෙන තිබෙනවා කියලා අපිට ආරංචියක් ආවා. අපි මුලින්ම පැහැදිලි කරමු මොකක්ද මේ රෝගය කියලා.
මේක ඇත්තටම මදුර අපිට ඒත්තු ගිය අවුරුද්දේ පළවෙනි ලොක්ඩවුන් එක ඇතුළත COVID-19 වික්ටෝරියන් ප්‍රාන්තය තුළ පැතිරෙමින් පවතින කොට මේක ටිකක් සුවිශේෂී වූ රෝග තත්ත්වයක්. අපි මේ පිළිබඳව පර්යේෂණ වාර්තා ගණනාවක් පළ කරලා තියෙනවා. එයින් ඇතැම් මේවා දැන් 40-50ක් විතර අනිකුත් මහාචාර්යවරුන් නැවත පල කරලා තියෙනවා. ඒ කියන්නේ ඒවා පිළිගත්ත බවයි එයින් පේන්නට තියෙන්නේ. අපි මේ රෝග තත්ත්වය නම් කළේ පෝස්ට් COVID-19 න්‍යූරොලොජිකල් සින්ඩ්‍රෝම්, එහෙම නැත්නම් PCNS සිංහලෙන් කියනවා නම් පශ්චාත් COVID-19 රෝගය සම්බන්ධ ස්නායු රෝග සහ ලක්ෂණය කියන හැටියට. මේක ඇත්තටම අපට කලින් මුලින්ම ලෝකයේ වාර්තා කරන්නට පටන් ගත්තේ රෝගීන් විසින්මයි. අපි කළේ ඒ රෝගීන් ඒ කියපු දේවල් පිළිබඳව ඒගොල්ලන්ගේ සමාජාල වෙබ් අඩවිලට ගිහිල්ලා, ඊට පස්සේ ඒ කාලේ අපිට දිනපතාම COVID-19 වැළඳිච්ච රෝගීන් 100-110කට වඩා වැඩි ප්‍රමාණයක් මා වැඩ කළ රෝහලට ආව. ඔබ දන්නවා ඇති, මා වැඩ කරන වෙස්ටර්න් මහ රෝහල තමයි වැඩිපුරම COVID-19 රෝගීන් බලාගත්ත රෝහල, දැනටත් ඔස්ට්‍රේලියාව පුරා තියෙන රෝහල් වලින්. මේ රෝගීන් අතරින් අපි රෝගීන් සංඛ්‍යාවක් ඉතාමත්ම ළඟින් අධ්‍යයනය කරලා මේ රෝගය පිළිබඳව මූලික තොරතුරු හෙළිකලා වෛද්‍ය කණ්ඩායම් වලට ලෝකේ ඉන්න පර්යේෂණ පත්‍රිකා ගණනාවක් මගින්. මං ආපහු ගියොත් එහෙම කොහොමද මේක පටන් ගත්තේ කියලා, මුලින්ම ඇත්තටම සමාජ ජාල අඩවිවල රෝගීන්, විශේෂයෙන්ම තරුණ රෝගීන්, ඒ කියන්නේ රෝග ලක්ෂණ වැඩිපුර තිබිච්ච නැති, එහෙම නැත්නම් ඉතාමත්ම වැඩි බරපතල නැති රෝග ලක්ෂණ තිබිච්ච COVID-19 වැළඳිච්ච අය මාස 2-3ක් යනකොට ඒගොල්ලන්ගේ සමාජ ජාල අඩවිවල කියන්න පටන් ගත්තා ලෝං COVID කියලා රෝග තත්ත්වයක් තියෙනවා. COVID-19 හැදිලා PCR වලින් COVID-19 වෛරසය ඇඟේ නැහැ කියලා තේරුණාට අපට සාමාන්‍ය තත්ත්වයට එන්න බැරි ගතියක් තියෙනවා. උදාහරණයක් හැටියට මේගොල්ලෝ රෝග ලක්ෂණ කීපයක් කියන්න පටන් ගත්තා. තද බරත හෙට්ටු ගතිය, නිින්දයන් නැති ගතිය, බ්‍රේන් ෆොග් කියලා එකක් කියන්න පටන් ගත්තා. ඒ කියන්නේ තමන්ගේ සිතීමේ සහ ඉක්මනට කිසියම් දෙයකට ප්‍රතික්‍රියා දැක්වීමේ හැකියාවේ කිසියම් අඩුපාඩුවක් තියෙන බවත්, ඉතාමත්ම දැඩි බර තෙහෙට්ටු ගතියක්, විඩාපත් ගතියක්, මහන්සියක් දැනෙන බවත්, මේ විදිහට රෝග ලක්ෂණ කන්දරාවක් මේගොල්ලෝ මේ සමාජ ජාල අඩවිවල හදන්න පටන් ගත්තා. ඊට පස්සේ ඇත්තටම මේ එක්කෙනාගෙන් දෙන්නගෙන් පටන් ගත්ත එක දහස් ගානකට වඩා වැඩි වෙන මට්ටමට එන්න පටන් ගත්තා. මේ අතරතුරේදීම චීනෙනුත් අපිට ආරංචි ලැබුණා, කියන්නේ පර්යේෂණ වාර්තා මගින්, විශේෂයෙන්ම මේ රෝගින් ටිකක් වෙනස්තර තරුණ රෝගින්ට වැඩි බරපතල ලෙස කොවිඩ් 19 රෝගය හැදිලා දැඩි සත්කාරයක වගේ ප්‍රතිකාර ගත්ත රෝගීන්ට ඔබ අහලා ඇති සමහර වෙලාවට අර පෝස්ට් ට්‍රෝමැටික් ස්ට්‍රෙස් ඩිසෝඩර් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ මොකක් හරි කිසියම් දැඩි කම්පනයකට ආවට පස්සේ ඒ ආතතියත් එක්ක ඇති වෙන රෝග ලක්ෂණ ගොඩක් තියෙනවා. කාන්සාව, විෂාදය, එතකොට නින්දයන් නැති ගතිය, තෙහෙට්ටුව, හිස රදය, කරකැවිල්ල, ක්ලාන්ත ගතිය යනාදි වශයෙන් එයාට කියන්නේ බැලූ බැල්මට රෝගයක් නෑ වගේ පෙනුනත් මේ රෝගීන්ට තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය හොඳයි යහපත් කියලා පෙනෙන්නේ නෑ. ඒ විදිහට වාර්තා වෙන්න පටන් ගත්තා. මේ කාලෙදී අපි රෝගීන් 12 දෙනෙක් විතර කිට්ටුවෙන් අධ්‍යයනය කරන්න පටන් ගත්තා. ඒ රෝගීන් අධ්‍යයනය කරනකොට විශේෂයෙන්ම එක රෝගියෙක් මේ රෝගියා අප විසින් පළකල පර්යේෂණවත් වාර්තා කීපයකට හේතුපාදක වුණා. මේ රෝගියා පිළිබඳව අපි මාස 4 විතර ඔහු අපිත් එක්ක හිටියා. ඒ රෝගියා පිළිබඳව අපි ඉතා මැනවින් අධ්‍යයනයක් කරලා අපි මේ රෝගය ඇති වෙන්නට පුළුවන් හේතු පිළිබඳව මූලික අදහස් කීපයක් හෙළි කළා. නමුත් මෙහිදී කියන්න ඕන අපි පර්යේෂණ පත්‍රිකා කීපයක් පළ කරලා තිබුණත් ඒවා ලෝක සෞඛ්‍ය සංවිධානය වගේම ලෝක ස්නායු රෝග සංවිධානය වගේ ආයතන වලින් පිළිඅරගෙන තිබුණත් තවදුරටත් මේ රෝගය පිළිබඳව හැදෑරිය යුතුව තිබෙනවා. මෙහි රෝග ලක්ෂණ සියල්ලම මොනවාද, මොන මොන රෝග මොනවන විදිහේ ආයතද මේ රෝගය හටගන්නට පුළුවන්, එතකොට මේ රෝගය කොච්චර කාලයක් තියෙන්න පුළුවන්ද, මේ රෝගයට වෙදකම් කළ යුත්තේ කොහොමද, මේ රෝගය පිළිබඳව අධ්‍යයනය කළ යුත්තේ කෙසේද කියන කාරණා පිළිබඳව විශාල වශයෙන් හොයන්නට සිදු වෙලා තියෙනවා. ඒ සඳහා පිඹුරුපත් සකස් කරලා තියෙනවා. මේ වන විට ලෝකේ පුරාම ඉන්න වෛද්‍ය විශේෂඥවරුන් රටවල් බොහොමයක්ම ඔක්කොමත් එක්කම වගේ එකතු වෙලා සති දෙකකට වතාවක් ටෙලි කොන්ෆරන්ස් තියාගෙන ඒ දත්ත හුමාර් කරගෙන ඒ පිළිබඳව පර්යේෂණ කටයුතු කරමින් පවතිනවා මේ මොහොත වෙනකොටත්.
ඔව් වෛද්‍යතුමනි, අපි දැනගන්නට කැමති මේ රෝගයේ රෝග ලක්ෂණ පිළිබඳවත්.
මේ රෝගයේ රෝග ලක්ෂණ තාම ඇත්තටම මේ වාර්තා වෙමිනුයි පවතින්නේ. දැනට පේන හැටියට හුඟක් ලෙඩ්ඩු කියන කතාවක් තමයි, හුඟක් රෝගීන් කියන කතාවක් තමයි ඒගොල්ලන්ට කොවිඩ් 19 හැදුනට පස්සේ ශාරීරිකව ලොකු දුබලතාවයක් පෙනෙන්නට තිබුණේ නැතත් ජීවිතේ ඉස්සර වගේ නෙවෙයි, වැඩ කරගන්න බෑ. තමන්ගේ මොළයෙන් කිසියම් කරුණු කාරණා ඉස්සර වගේ ඉක්මනට එළියට දාගන්න බෑ. ඒත් එක්කම තමන් එළියේ ඉන්න කෙනෙකුට ප්‍රතික්‍රියා දක්වනකොට ඉස්සර වගේ නෙවෙයි, ඉක්මනට ඒ පිළිබඳව ප්‍රතික්‍රියාවක් දක්වන්නට බෑ. ඒත් එක්කම නිදිමත ගතිය, ඒත් එක්කම රෑට හරියට නිින්දයන් නැති ගතිය, ඒත් එක්කම දැඩි බර තෙහෙට්ටු ගතියක් සහ විඩාපත් ගතියක් තියෙන එක, ඒත් එක්කම ඇඟපතේ නිකන් තලාපෙලා දැම්මා වගේ වේදනාවක් දැනෙන එක, හිස රදය, කරකැවිල්ල, මේ වගේ يعني සුවිශේෂී නොවුණු එහෙම නැත්නම් නොන් ස්පෙසිෆික් කියන විදිහේ රෝග ලක්ෂණ විශාල සංඛ්‍යාවක් මේ රෝගීන්ට තියෙනවා. ඒ අතරතුරදී මෑතකදී මට රෝගීන් කිහිප දෙනෙක් හම්බ වුණා. ඒ කියන්නේ කොවිඩ් 19 හැදිලා අවුරුද්දක් විතර ගියාට පස්සේ, ඒ කියන්නේ මුලදී මොහොත්ම රෝග ලක්ෂණ තිබුණ නැසත් අවුරුද්දක් විතර ගියාට පස්සේ මේ රෝග ලක්ෂණ එන්න පටන් අරගෙන දැන් මතකයේ හිටපු ගමන් අමතක වෙලා යනවා. ඉස්සර වගේ කාර්යශූර විදිහට වැඩ කරගන්න විදිහක් නැහැ. තෙහෙට්ටු ගතිය තියෙනවා. හිස රදය හැදෙන වාර ගණන වැඩි යනාදී විදිහට සමස්තයක් හැටියට ගත්තාම රෝග ලක්ෂණ බොහොම සංකීර්ණ විදිහට තමයි පේන්න තියෙන්නේ. ඒ කියන්නේ මොළය හා සම්බන්ධ රෝග ලක්ෂණ කන්දරාවකුත්, ඇතැම් අයට තද කාන්සාව සහ විෂාදය වගේ දේවල්, ඒ කියන්නේ ඇන්සයිටි ඩිප්‍රෙෂන් වගේ එන තත්ත්වයනුත් තියෙන බවත්, ඒත් එක්කම සමහර වෙලාවට ඒ කියන්නේ දැන් හුස්ම ගන්න ඒ අවයවවල පෙනහළු වල අර එහෙම ක්‍රියාකාරීත්වයේ අඩුපාඩුවක් නැතුව හැබැයි හුස්ම ගන්න අමාරු බවක් තමන්ට තේරෙන ගතියක් තියෙනවා. මෙන්න මේවා තමයි දැනට වාර්තා වෙලා තියෙන රෝග ලක්ෂණ. මම හිතන හැටියට අපිට ඉතාමත්ම වැදගත් වෙනවා මේ රෝග තත්ත්වය පිළිබඳව රටවල් ඔක්කොමත් එක්ක එකතු වෙලා, හැකිතාක් දුරට රටවල් එක්ක එකතු වෙලා විධිමත් අධ්‍යයනයක් කරන එක. එතකොට අපි අර කොවිඩ් 19 හැදිලා දැනට ජීවත් වෙලා ඉන්න මිලියන 200කට කිට්ටු ප්‍රමාණය ගත්තොත් එයින් අවම වශයෙන් මා හිතන හැටියට මෙයින් 10,40,000 හෝ 50,000 එහෙම නැත්නම් ඊටත් වැඩි ප්‍රමාණයක් මේ මම කියපු පෝස්ට් කොවිඩ් 19 නියුරොලොජිකල් සින්ඩ්‍රෝම් එහෙම නැත්නම් ලෝං කෝවිඩ් කියලා මිනිස්සු බහුලව පාවිච්චි කරන රෝග තත්වයෙන් පීඩා විඳින බවයි අපි බොහෝ දෙනෙක් පිළිඅරගෙන කතාව. එතකොට මම මේ කියන්න උත්සාහ කරන්නේ දැනට ඩිමෙන්ෂියා රෝගයෙන් පෙළෙන රෝගීන් ලෝකේ පුරාම ඉන්නේ මිලියන 50යි. ඒත් එක්කම මල්ටිපල් ස්ක්ලෙරෝසිස් කියන රෝගයෙන් පෙළෙන රෝගීන් ඉන්නේ මිලියන 2.8යි. එතකොට අංශභාග රෝගයෙන් සාමාන්‍යයෙන් හැදෙන රෝගීන් අවුරුද්දකට ඉන්නේ මිලියන 15ක් එහෙම නැත්නම් 16ක් පමණ. එතකොට ඔබට පේනවා මේ රෝග තත්ත්වය කොච්චර බියකරු රෝග තත්ත්වයක්ද කියලා. මේක ගැන ඇත්තටම කවුරුත් සාමාන්‍ය මිනිස්සු කතා කරන්නේ නැති තරම්. ඒ කියන්නේ හැමෝම කියන්නේ COVID-19 හැදිච්ච එක සහ COVID-19 මිය ගිය අය සහ COVID-19 හැදිච්ච අයට ඉන්න රෝහලක් නැති එක, ඔක්සිජන් නැති එක වගේ දේවල් නේ අපි කතා කරන්නේ. මේ අපි කතා නොකරන දේ ඇත්තටම ඒ සේරටමත් වැඩිය බරපතලයි. මොකද මේ රෝගය අපිට පේන හැටියට දැනට බොහෝ දුරට වැළඳෙන බව පේන්නට තියෙන තරුණ වයසේ අයට, වැඩිහිටිය අයසේ වයසේ අයටත් වැඩිය උදාහරණයක් හැටියට වැඩ කරන කොටසේ ඉන්න අයට. ඒ නිසා මම මගේ පෞද්ගලික විශ්වාසය, මගේ පෞද්ගලික මතය 21 වෙනි ශතවර්ෂයේ විශේෂයෙන්ම මේ වසංගතයෙන් පස්සේ අපි මුහුණ දෙන සෞඛ්‍ය ගැටලුවල අංක 1ට එන්ඩිඩ තියෙන මෙන්න මේ රෝග තත්ත්වය. ඒ නිසා මේ පිළිබඳව විධිමත් පර්යේෂණ කරන එක ඉතාමත්ම කාලීන අවශ්‍යතාවයක් ලෝකයටම. ඔස්ට්‍රේලියාව වගේ රටවල් වලට, ඔස්ට්‍රේලියාවට මේකේ තදින් බලපෑමක් දැනට නැති වුණාට තද වගකීමක් තියෙනවා මෙහි විද්‍යාත්මක පැත්ත හරියට හොයලා බලලා මේක මෙල්ල කරන්නේ කොහොමද කියලා හොයාගන්න එක පිළිබඳව. ඒ කියන්නේ අපේ කණ්ඩායමත් වැඩ කරගෙන යනවා. නමුත් අනිත් කණ්ඩායමත් එක්ක එකතු වෙලා ඉක්මනට මේක විසඳා ගත යුතුව තිබෙනවා. එන්නත් හොයාගත්තා හා සමානවම.
ඔව්, වෛද්‍යතුමනි, දැන් යම් යම් රෝග විශේෂයෙන්ම මේ ඒ වයස් කාණ්ඩවලට වැඩි අවධානමක් ලබා දෙන බව අපි දන්නවා. දැන් මේ කියන රෝගී තත්ත්වය මොන මොන වයස් කාණ්ඩවලටද වැඩිපුරම අවධානමක් එක් කරන්නේ?
දැන් COVID-19 කියන රෝගය ඕනෑම වයසක කෙනෙකුට හැදෙන්න පුළුවන් වගේම පෝස්ට් COVID-19 නියුරොලොජිකල් සින්ඩ්‍රෝම් එහෙම නැත්නම් ලෝං COVID කියන එකත් ඕනෑම කෙනෙකුට හැදෙන්න පුළුවන්. හැබැයි අපට කියවන්නට ලැබෙන වාර්තා වලින් සහ අපේ අත්දැකීමෙන් අපි දැකලා තියෙන රෝගීන් ගත්තහම බොහෝ දුරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවය කරන වෛද්‍යවරුන්, හෙදියන් සහ වෙනත් කාර්ය මණ්ඩලවල අයටත්, ඒත් එක්කම තරුණ වයසේ කියන්නේ වැඩ කරන වයසේ ඉන්න අයටත් මේ රෝග තත්ත්වය වැළඳීමේ ප්‍රවණතාවේ වැඩි බව තමයි දැනට අපි කරලා තියෙන සමීක්ෂණ වලින් පෙනීලා ගිහිල්ලා තියෙන්නේ. මේක ඇත්ත නැත්ද, ඒකද, එහෙම නැත්නම් ඒ අයට වැඩ කරගන්න බැරි නිසා ඒ අය අපි ළඟට එනවද කියන එක අපිට දැම්ම මේ උත්තරයක් දෙන්න අමාරුයි. ඒ පිළිබඳව මම හිතනවා ඉතුරු මාස 6 මාස 12 වතර වගේ කාලය තුළත මේ කරන සමීක්ෂණවල ප්‍රතිඵලත් එක්ක අපිට හරි උත්තරයක් ඔබට දෙන්නට පුළුවන් වෙයි. සමස්තයක් හැටියට ගත්තාම ඕනෑම කෙනෙකුට හැදෙන්න පුළුවන්. හැබැයි විශේෂයෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැඩ කරන අයටත්, ඒත් එක්කම තරුණ වයසේ වැඩ කරන මට්ටමේ ඉන්න අයටත් මේ PCNS එහෙම නැත්නම් ලෝං කෝවිඩ් කියන තත්ත්වය හැදීමේ ප්‍රවණතාවේ වැඩි බව තමයි දැනට අපට අප කරලා තියෙන සමීක්ෂණ වලින් පෙනිලා ගිහිල්ලා තියෙන්නේ.
හොඳයි වෛද්‍යතුමනි, දැන් ඔස්ට්‍රේලියාවට මේ රෝගියේ බලපෑම මේ වන විට වාර්තාවන්නේ මොන ආකාරයෙන්ද කියලා අපි සාරාංශගත ඉදිරිපත් කළොත්?
මා දන්නා හැටියට පර්යේෂණ කණ්ඩායම් කීපයක් මේ පිළිබඳ අපේ මුල් පර්යේෂණ පත්‍රිකාවලින් පස්සේ පටන් අරගෙන තියෙනවා, විශේෂයෙන්ම වික්ටෝරියානු ප්‍රාන්තයේ. ඒ හැමෝගෙම වගේ වාර්තා කරන්නේ 36%, 40% අතර ප්‍රමාණයක් ඒගොල්ලන්ගේ නියැදි වල මේ PCNS එහෙම නැත්නම් ලෝං කෝවිඩ් කියන රෝග තත්ත්වයෙන් පීඩා විඳින බවයි. ඒ තත්ත්වයම තමයි අපේ නියැදි වලිනුත් අපට තෙන්නට ගිහිල්ලා තියෙන්නේ. ඒ විදිහට ගත්තහම අපි ගත්තොත් එහෙම COVID-19 දැනට වැළඳිලා ජීවතුන් අතර ඉන්න අයගේ සංඛ්‍යාව 30,000ක් විතර කියලා ඔබට පේනවා. 30,000කින් 30%ක් විතර. ඒ කියන්නේ 2,000-3,000කට වඩා වැඩි ප්‍රමාණයක් මේ රෝග තත්ත්වයෙන් අඩු ගන්න, මේ රෝග තත්ත්වයේ එක හෝ නැත්නම් එකක් හෝ දෙකක් රෝග ලක්ෂණ වලින් පීඩා විඳිනවා ඇති කියන එක තමයි අපේ නිගමනය. අපි හැමෝම ගාව අඩුම ගානේ රෝගීන් 40ක් 50ක් විතර අපේ නියැදිවල ඉන්නවා කියන එක අපට දැනට වාර්තා වෙලා තියෙන දේවල් වලින් කියන්නට පුළුවන්. අනිත් රෝගීන් එක ගත්තහම දැනට ඔස්ට්‍රේලියාවේ ඉතාම බරපතල රෝග තත්ත්වයක් නෙවෙයි. උදාහරණයක් හැටියට මල්ටිපල් ස්ක්ලෙරෝසිස් කියන රෝග තත්ත්වයෙන් පීඩා විඳින අය ඔස්ට්‍රේලියාවේ 26,000ක් විතර ඉන්නවා. එතකොට අංශභාග රෝග තත්ත්වයෙන් පීඩා විඳින අය ඔක්කෝ එකතු කරලා ගත්තහම 4 ලක්ෂයකට වගේ කිට්ටුව ඉන්නවා මුළු ඔස්ට්‍රේලියාව පුරාම. එතකොට මයිග්‍රේන් වගේ රෝග තත්ත්වයක් ගත්තහම ඒ වගේ පීඩා විඳින අයගේ 10 ලක්ෂ 5ක් විතර වගේ ඉන්නවා. ඒ ඒ සංඛ්‍යාත් එක්ක ගත්තහම මේ සංඛ්‍යාව ඔබ දකින්නේ කුඩා සංඛ්‍යාවක් හැටියට, 3-4 දහස් කියන්නේ ලොකු සංඛ්‍යාවක් නෙවෙයි. නමුත් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මදුර, අපි දෙන්නම දන්නවා මේ වසංගතය මෙතනින් ඉවර නෑ. මේ වසංගතය බරපතල විදිහට ඔස්ට්‍රේලියාවට පහර දෙන්න තාම පටන් ගන්න නැහැ. සංඛ්‍යාත් එක්ක ගත්තහම අනිත් රටවල් එක්ක සංසන්දනය කරලා, නමුත් අපි දෙන්නම දන්නවා මේ වෛරස් එක අද හෙට අපිට ආයුබෝවන් කියන්න ලෑස්ති නැති විත්තිය. ඒ නිසායි මං කිව්වේ ඔස්ට්‍රේලියාවට, විශේෂයෙන් ඔස්ට්‍රේලියාවේ පරිවේශකයන්ට සහ රෝගීන්ට, මේ දෙගොල්ලන්ටම විශාල වගකීමක් තියෙනවා මේ රෝගේ දිගපළල උස මහත හරියටම වෙන්නේ මොකද්ද කියන එක හරියට හොයලා බලන එක. ඒක ලෝකේ අනිත් රටවලුත් එක්ක එකතු වෙලා කරනවා නම් වඩාත් හොඳයි. මොකද මං හැමතැනම කියනවා වගේ මේක 3 වෙනි ලෝක යුද්ධය අපි මුහුණ දෙන අපිට ඉන්නේ එක පොදු හතුරයි. ඒ පොදු හතුර තමයි මේ COVID-19 හදන වෛරස් එක. එතකොට මේ වෛරස් එක හදන මේ ලොง COVID කියන රෝග තත්ත්වය අපිට ඉන්නේ 3-4 දහස් රෝගීන් වුණාට ලෝකේ පුරාම 10,50,000කට වඩා මේ වෙන විට ඉන්න බවයි අපේ විශ්වාසය. එතකොට අපි මේ රෝගය පිළිබඳ හොයාගන්නා දේවල් වල ප්‍රතිඵල ඒ 10,40,000ට සුවබර ජීවිතයකට අපව ඇතුල් වෙන්න මඟ පාදන නිසා, සහ ඔස්ට්‍රේලියාව දියුණු රටක් නිසා මම හිතන්නේ බරපතල වගකීමක් අපිට තියෙනවා මේ පිළිබඳව පරිවර්ෂණ කටයුතු ඉතා ඉක්මනින් ඉවර කරලා ඉක්මනට මේ පිළිබඳව මේ සොලූෂන් එකක්, එහෙම නැත්නම් පිළිතුරක් හොයලා ලෝකෙට ඉදිරිපත් කරන එක. ඒ සඳහා කණ්ඩායම් කීපයක් දිවාරය නොබලා මේ වන විට වැඩ කරන බව මට මේ ඔබට කියන්නට පුළුවන්.
හොඳයි වෛද්‍යතුමනි, දැන් ප්‍රතිකාර ක්‍රම පිළිබඳවත් අපි තව සාරාංශගත සටහනක් ඉදිරිපත් කරමු. මේ වන විට යම් කිසි පරිවේශන මට්ටමේ හෝ ප්‍රතිකාර ක්‍රම මේ පිළිබඳව යෝජනා වෙලා තිබෙනවාද?
අපට පේන හැටියට මේ පිළිබඳ පරිවේශන කටයුතු සම්පූර්ණයෙන් නිම වෙලා නැහැ. මගේ පෞද්ගලික අත්දැකීම බොහෝ දුරට මේ රෝගීන්ට මෙවැනි තත්ත්වයක් ඇතිවීමට හේතුව මේක තාම තියෙන්නේ පරිවේශනාත්මක මට්ටමේ. අපි මේ පිළිබඳව පරිවේශන පත්‍රිකා තාම පළ කරලා නැහැ. මට හිතෙන්නේ COVID-19 වෛරස් එක අපේ ඇඟට ඇතුළු වුණාට පස්සේ අපේ ප්‍රතිශක්තිකරණය මේ COVID-19 වෛරසයට විරුද්ධව සටන් කරනවා. ඒ සටන් කිරීමේ ප්‍රතිඵලයක් හැටියට අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් අපේ ශරීරය තුළ එහි ක්‍රියාකාරීත්වය පවත්වා ගැනීමේ මට්ටම, සාමාන්‍යයෙන් අපි දන්නවා යුද්ධයක් තිබුණහම ඒ අදාළ කණ්ඩායම් දෙක සටන් කළා, ඊට පස්සේ සටන ඉවරුණාගෙන් පස්සේ එහි අතුරු ප්‍රතිඵලයක් ඉතුරු විය යුතු නැහැ. ඒ කියන්නේ ඒ හමුදා භටයන් නැතර, එහෙම නැත්නම් මේ ඒ අනිත් කණ්ඩායමයත් එක්ක නිතර පොඩි පොඩි රණ්ඩු යන්න හේතුවක් නැහැ හරියට යුද්ධ ඉවර වුණා නම්. දැන් මේ COVID-19 කියන යුද්ධයේදී අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හමුදා භටයන් COVID-19 හදන වෛරස් එකත් එක්ක යුද්ධ කිරීමේදී ඇතිවන මේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාකාරීත්වය පොඩි කාලික මට්ටමකට, එහෙම නැත්නම් ක්‍රොනික් මට්ටමකට යන බව තමයි අපට දැනට පේන්නට තියෙන්නේ. මගේ පෞද්ගලික නිරීක්ෂණය සහ උපකල්පනය, එහෙම නැත්නම් මේ පරිවේශන අදහස මෙහි ටිකක් අවිධිමත් විදිහට මද වශයෙන් ක්‍රියාකාරී වී තිබෙන ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලියක් සිද්ධ වීම නිසා මේ තත්ත්වය ඇති වෙනවා කියන එක තමයි මා විශ්වාස කරන නිසා අපිට පේන්නට තියෙන්නේ. මේ අවශ්‍යයෙන් තමයි අපේ කණ්ඩායම දැනට පරීක්ෂණ කරගෙන යන්නේ. එතකොට අපි ප්‍රතිකාරයක් කරනවා නම් කරන්න ඕන ඒ ප්‍රතිශක්තිකරණ මට්ටම, ඒ කියන්නේ ඒ පොඩ්ඩක් හයිපර් ඇක්ටිව් වෙලා තියෙන, එහෙම නැත්නම් අනවශ්‍ය විදිහට ඉස්මතු වෙලා තියෙන ක්‍රියාකාරීත්වය බද වශයෙන් අඩු කරගැනීමේ ක්‍රමයක් තියෙනවා නම් මම හිතනවා අපිට මේකට ප්‍රතිකාරයක් ප්‍රතික්‍රමයක් හොයාගන්න බැරි වෙන්න හේතුවක් නැහැ කියලා. ඒ සඳහා අපි ඇත්තටම පරිවේශන කළ යුතු වෙනවා. ඒ ඒ පරිවේශන කටයුතු කරලා ඒ පිළිබඳ උත්තර හොයාගන්න මම හිතන්නේ තව මාස කිහිපයක්, අවුරුද්දක් හෝ එහෙම නැත්නම් ඊට තරමක් වැඩි කාලයක් ගත වෙන්න පුළුවන්. ඒ අතරතුරදී මේ රෝග ලක්ෂණ තිබෙන කෙනෙක් ඉන්නවා නම් මම හිතන්නේ කරන්න පුළුවන් හොඳම වැඩේ තමයි පුළුවන් තරම් තමන්ගේ නිින්ද යහපත් පැත්තට වැඩි කරගන්න එකත්, පුළුවන් තරම් මොළය සුරක්ෂිත වෙන දේවල්, ඒ කියන්නේ අපි කලින් කතා කරලා තියෙන වගේ පළතුරු ආහාරයට ගන්න එක, එළවලු ආහාරයට ගන්න එක, හිත සන්සුන්ව තියාගන්න එක, ඇවිදින එක, එතකොට මනස පුළුවන් තරම් සැහැල්ලුවෙන් තබා ගන්න එක, ඒත් එක්කම මොළයට හානි කරන වෙනත් දේවල් වලින් සම්පූර්ණයෙන්ම වළකින එක, දුම්පානය කිරීම, අධික තෙල් සහිත ආහාර පාන ගැනීම, මත්පැන් අධික වශයෙන් පාවිච්චි කිරීම, ඒත් එක්කම අධික තෙල් සහිත ආහාර ගැනීම, මෙවැනි අපි දන්නා කාරණා ගොඩක් තියෙනවානේ අපේ ශරීරයට හිතකර සහ අහිතකර දේවල්. ඒ හිතකර දේවල් වැඩි කිරීමත්, අහිතකර දේවල් සම්පූර්ණයෙන්ම නතර කර ගැනීමත්, ඒත් එක්ක මේ තමන්ට එළඹෙන රෝග ලක්ෂණ වලට තමන්ගේ පවුලේ වෛද්‍යවරයාත් එක්ක වගේම ඒත් එක්කම මේ පිළිබඳව උනන්දුවක් දක්වන විශේෂඥ වෛද්‍යවරුත් එක්ක හම්බ වෙලා කතා කරන්න පුළුවන්. විශේෂයෙන්ම අපි මෙවැනි රෝගීන් ගැන විශේෂ උනන්දුවක් දක්වනවා මේ රෝග පරීක්ෂණ කටයුතු තියෙන නිසා. ඒ නිසා කවුරු හරි කිසියම් අසන්නෙක් ඉන්නවා නම් ඔස්ට්‍රේලියාවේ කොහේ හිටියත් ඔවුන්ට පුළුවන් අපට විද්‍යුත් තැපෑලක් යොමු කරන්නට. අපි ඊට පස්සේ අපේ පර්යේෂණ කණ්ඩායම් එක්ක ඒගොල්ලන්ව සම්බන්ධ කරලා දෙන්න පුළුවන්. ඒ අයට මේ පශ්චාත් COVID-19 රෝග ලක්ෂණ සහ ලක්ෂණය කියන තත්ත්වය තියෙනවද, තියෙනවා නම් මොන මොන පරීක්ෂණද කරන්න පුළුවන්, මොන මොන ප්‍රතිකාරද පර්යේෂණ මට්ටමේ දැනට අපි නිර්දේශ කරන්නේ, ඒවා මට මෙහෙම මේ ගුවනින් කියන්නට බැහැ මදුර ඔස්ට්‍රේලියාවේ තියෙන නීති රීති නිසා. එතකොට අපට එවැනි දේවල් වලට ඔවුන්ව යොමු කරන්නට පුළුවන්. විශේෂයෙන්ම අපි හැමෝම මේ දවස්වල රෝගීන් එක්ක ගනුදෙනු කරන්නේ ටෙලිමෙඩිසින් තත්ත්වය නිසා රෝගීන් කොහේද ඉන්නේ කියන එක ඇත්තටම ලොකු ප්‍රශ්නයක් නෙවෙයි.
හොඳයි, අපි කතා බහ කරමින් පසු ඊයේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සහ ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය තිස්ස විජේරත්න මහතා සමග ඔහු ඇතුළුගේ පර්යේෂණ කණ්ඩායම මේ COVID-19 වෛරසය වැළඳීමෙන් පසු ගතවන ඒ පශ්චාත් කාලය තුළ වැළඳෙන නව ස්නායු රෝගයක් පිළිබඳව වෛද්‍ය විද්‍යානුකූලව සොයාගෙන තිබෙනවා. ඉතින් මේක PCNS කියන කෙටි නාමයෙන් තමයි හැඳින්වෙන්නේ. ඉතින් අපි කතා බහ කරමින් පසු ඊයේ ඒ රෝගය සම්බන්ධයෙන් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා වෛද්‍යතුමනි, අපිත් සමග මේ අදහස් බෙදා හදා ගැනීම සම්බන්ධයෙන්. අපි ඉදිරි දිනයකදී නැවත කතා බහකට යොමු වෙමු මේ පර්යේෂණවල ඉදිරි ප්‍රතිඵලත් සමග. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.
එසේම වේවා මදුර, බොහොම ස්තුතියි. SBS
Radio. මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.